पूजनीय वंदनीय गर्भवती अभी पंडित आमदवान वंशी अतुलु सिर स्वामी वंशी लालिंग अवसराय संसार कतरिंग इतरवन कमति गुण तुरन कारुणिक पिंगवात मगे शांति नायक तिलो गुरु बुद्धुरजानन वहंसे मैं तुम लो वासी सिल सत्या करेही महानुकंपाविं करुणाविं कल्प गणना दुख निरा सया और दुखाले दुष्कृत क्रिया करला बुद्ध पदवी एट पक्तिला पंसाली स्वचरक मुरुल्ले लोकेट ए निवेन सनसेन मगर දේශනාකට වදාළ ධර්මයේ අතරෙහි හැම ධර්මයකටම වඩා අතිශයින් පූජනීය ගෞරවනීය බොහෝ දෙනා ප්‍රියමනාප සූත්‍රය හැටියටයි සතිපට්ඨාන සූත්‍රය දෙනෙන්නේ ඒ සතිපට්ඨාන සූත්‍රයෙන් අපට ලැබෙන හැකි ප්‍රතිඵල පිළිබඳව පළමු කොටම උන්වහන්සේ වදාරනවා සත්තානං විසුද්ධිය සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිද්ධවානං සමතිය ශෝක පරිදේවයන් ඉක්මවන්න දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක්දොම්නස් නැති කරන්න ඥායස්ස අධිගමාය ඒ නිවන් මඟ පාදා ගන්න නිබ්බානස්ස සච්චිකියා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගන්න මෙන්න මේ කියන ප්‍රතිඵල ටික උදා කර ගන්න පුළුවන් විදිහටයි මේ දේශනාව පනවලා තියෙන්නේ මේ දේශනාවේ ඊටාත්ම ගැඹුරු වරු ඇති ගැඹුරු ස්වභාව ඇති ධර්ම දේශනාවක් අපි අද දවසේ බොහොම සරල කරගත්තට ඒක ඊටාත්ම ගැඹුරුයි ගැඹුරු ස්වභාව ඇති ධර්මයක් එහි සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා අවස්ථා තුනකින් යුක්ත වෙනවා සතිපට්ඨානයේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව මෙහි සඳහන් ඒ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව නිවැරදිව වැටහුවොත් භාවිතා කළොත් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ඒ කියන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්නවා උපදවාගෙන වැඩලයි සතු මඟපල නිවන සම්සම් කරගන්න වෙන්නේ. එවන් ගමන් මඟක් මේ සූත්‍ර දේශනාව තුළ තියෙනවා. එතකොට උන්වහන්සේ මේ දේශනාව කරන්නේ සමස්ත ලෝකයේ දිහා බලලා. ලෝකයේ තුල පැවතුන දෘෂ්ටිවාද කීපයක්. සාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි සක්ඛාය දෘෂ්ටි සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන අතිශයින් භයානකර බිහිසුණුම දෘෂ්ටි සග්ගාවරණයි මග්ගාවරණයි ඒ දෘෂ්ටියට පැමිණ කෙනාට ස්වර්ගය සුගතියත් ආවරණය වෙනවා අහිමි වෙනවා මග්ග මාර්ගයේ නිවන අහිමි වෙනවා එතන තමයි අම්මනේ තාත්තනේ සත්වයෙක් නේ පුද්ගලයෙක් නේ කෙනෙක් නේ පළවක් නේ මෙලවක් නේ කුසලයක් නේ අකුසලයක් නේ කර්මයක් නේ විපාකයක් නේ මේ ආදී වශයෙන් එන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටි හැටියට ගෙනෙනවා ඒක සද්ධාවරණ මග්ගාවරණ ඊළඟට තියෙන්නේ සාස්වත දෘෂ්ටිය මව් ඇත පියා ඇත මෙලොව ඇත පරලොව ඇත යහපත ඇත අයහපත ඇත කුසලයේ ඇත විපාකයේ ඇත වශයෙන් ගන්න මේ සාස්වත දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය එක අන්තයක්. හැබැයි ඒක උච්ඡේද දෘෂ්ටිය තරම් නපුරුයි. ඒකින් ආවරණය කරනවා නිවන සක්කාව මග්ග ආවරණය. මෞපිය ඇත, නෑයෝ ඇත, හිතවන්තිව ඇත, සත්වය ඇත, පුද්ගලයෝ ඇත, මෙලව ඇත, පරලව ඇත, කර්මය ඇත, විපාක ඇත, මෙලව පරලව දැන මිදුණු උතුමෝ ඇත ආදී වශයෙන් මේක දෘෂ්ටියක්. මේ දෘෂ්ටියට කියනවා සාස්වත දෘෂ්ටි කියලා. සාස්වත දෘෂ්ටිය මග්ගාවරණයි සග්ගාවරණනු. ස්වර්ගයේ සුගති ආවරණය වෙලා නැහැ. උච්ඡේද දෘෂ්ටියේදී සග්ගාවරණ මග්ගාවරණ දෙපැත්තම ආවරණය වෙලා. ඒ නිසා උච්ඡේද දෘෂ්ටියට වඩා සාස්වත දෘෂ්ටිය වටිනාකමක් තියෙනවා. ඊළඟට තියෙනවා දෘෂ්ටිය සක්ඛාය දෘෂ්ටි. සක්ඛාය දෘෂ්ටි දැන් මේ සක්ඛාය දෘෂ්ටිය බොහෝ කොට සාසක දෘෂ්ටියට සම කොට පවතිනවා. එතනදී දැන් අපි අපේ ජීවිත ගත්තොත් සත්ව පුද්ගල ආත්ම අම්මා තාත්තා දෙවියෝ බ්‍රහ්මයෝ තිරිසන්නු ප්‍රේතයෝ අසුරය නිරුසත්තු කියන මේ සත්ව බලනින්ම තමයි අපි මේ වැඩ පිළිවෙලත් ආරම්භ වෙන්නේ. අපි පටන් ගන්න තැනම එහෙම අහිමි කරගත්තේ බඳු ආකල්පයකට ආපු පිරිසක් නෙමෙයි. අපි ඒ ලෝක සම්මතයේ පිළිතලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විනය පිටකය සූත්‍ර පිටකය සම්පූර්ණයෙන්ම දේශනා වෙන්නේ සම්මුති දේශනා හැටියට. සතිපට්ඨාන සූත්‍රය උනත් සම්මුති දේශනාවක්. සම්මතේ පිහිටා ඉඳගෙනයි පටන් ගන්න. දැන් අපේ විද්‍යාත්මක නියමයක් තියෙනවා දන්නා දේ නොදන්නා දේට යාම කියලා. එතකොට අපි දන්න තැනින් පටන් ගන්න. දුක්ඛ සත්‍ය උනත් දන්න තැනින් පටන් ගන්න. ඉපදීමේ දුක, තිරීමේ දුක, ලැබීමේ දුක, මරණ දුක, අප්‍රියසාය කියන බව ප්‍රියංගෙන් වෙන්නේ බව කැමති දේවල දෙනවා. අපිට මේ පුද්ගල භාවයෙන් හමු වෙන මේ දුක නිසා තමයි අපිට මේ දුකෙන් මිදෙන්න තමයි අපි හොයන්නේ. මගක් හොයන්නේ ශාස්ත්‍රවරේ හොයන්නේ. එතකොට මේ මිදෙන මඟ පටන් ගන්න ආරම්භ වෙන්නේ මේ පුද්ගල සත්‍ය සංකල්පයේ මත. හැබැයි අපි එතනින් එහාට යන්න 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 මේ ධර්මයට පිවිසෙනවා කියන තැන මේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙනවා කියන තැන අතහැරෙනවා සක්කාය දෘෂ්ටි. සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය පිදෙනවා. ආත්ම දෘෂ්ටිය පිදෙනවා. හැබැයි ඒ ආත්ම දෘෂ්ටිය බිඳුණා කියලා ඒක දෘෂ්ටියක් වෙදෙන්නේ සත්වයෝ පුද්ගලයෝ නෑ කියලා එතන කවුරු හරි කතා කරනවා නම් ගිහිල්ලා තියෙන කොහෙද? උච්ඡේද දෘෂ්ටියට බාලක තරකන්න ගිහිල්ලා තියෙන. ඉතින් මේ ශාසනය අපිට එහෙම ඉගෙනීමක් නෑ. මේ ශාසනය අපි සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක අතහැරලා ඒ දෙකට නොවැටි මෙලින් යන ගමන මේ ධර්මයේ තුල අපට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සත්වයෙක් ඇත කියලා ගත්තා එකාන්තයක්, නැත කියලා ගත්තා එකාන්තයක්. දැන් කවුරු කොහොම කිව්වත් ඔබ දන්නවා සත්වයෝ නැහැ කියලා කිව්වොත් උච්ඡේද දෘෂ්ටි. ඒක හරිම භයානක එක. සත්වයෝ ඇත කිව්වොත් දෙවනි අන්තය සාස්වත අන්තය. ඒක අන්තයක් නේද? එතකොට අපි මෙන්න මේ අන්ත දෙකට නොවැටුණු මැදුම් පිළිවෙතක් හැටියටයි මේ ධර්මයේ සොයාගෙන යන්නේ. හැබැයි අපි ඉන්නේ ඇත කියන අන්තයේ. ඇත කියන අන්තයෙන් පටන් අරගෙන අපි අවසන් වෙන්නේ නැත කියන අන්තයට කියලා නම් ඉන්නතන හොඳයිනේ. ඉන්නතන හොඳයිනේ. සුභතියක් තියෙනවා. සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, කෙනෙක් නැහැ, ආත්මයක් නැහැ කියලා තැනට ගියොත් චේද දෘෂ්ටිය සග්ගාවරණ මග්ගාවරණ දෙපැත්තම එන එක. ඒ නිසා මේ ධර්ම අහනකොට කියවෙනකොට සමහර වෙලාවට සමහර කෙනෙකුට වැරදි අදහසක් උපදින්න පුළුවන්. වැරදි අදහසක් උපදින්න පුළුවන් සත්වයෝ නේ, පුද්ගලයෝ නේ, කෙනෙක් නේ, දෙයක් නේ. ඒක වැරදි අදහසක්. අන්න ඒ අදහස් සියල්ල නිවැරදි කරගෙන සක්කාය දෘෂ්ටියෙන්, ආත්ම දෘෂ්ටියෙන් මිදෙන මඟ තමයි බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ. එතකොට තව කෙනෙක් කියන දේ අප කියන දේ නෙමෙයි, තම තමන්ටම ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂයෙන් අපි දැනගත යුතු, අවබෝධ කරගත යුතු දහම් මඟ බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ. එතකොට අපි ඒ ධර්මය අහගෙන හොයාගෙන පිළිපදිනින් ඉදිරියට එනකොට අපට කාරණා පහ නිවැරදි කරගන්න වෙනවා. අපි සත්වයාය, පුද්ගලයාය, ආත්මයය, මමය, මගේය, මගේ ආත්මය කියලා බැඳී තුනක් තියෙනවා. මම, මගේ, මගේ ආත්මය. එතකොට ඔය අදහස අපි දහමින් කියනවා නම් කොහොමද කියන්නේ? තෘෂ්ණා, දෘෂ්ටි, මාන. මාන කියන්නේ මම කියන එක. තෘෂ්ණා කියන්නේ මගේ කියන එක. දෘෂ්ටි කියන්නේ මගේ ආත්මය කියන එක. එතකොට දැන් අපි සෝතාපන්න බවට පත් වෙනකොට මගේ ආත්මය වශයෙන් ගත්ත යම් අදහසක් තිබුණා නම් ඒකයි අතහැරෙන්නේ. මගේ ආත්මය කියලා කියනකොට ආත්ම සංකල්පය මොකක්ද කියලා දැනගෙන තියෙනවා. ආත්ම සංකල්පය කියකින් ලෝකය පවතින්නේ ආත්ම සංකල්පයේ කියන අදහස තුළ තියෙන්නේ නিত্য, ස්ථිර, වෙනස් නොවන ධර්මතාවයක්. කවදාවත් වෙනස් වෙන්නේ නැති, කවදාවත්ම කාටවත් බිඳින්න බැරි, වෙනස් කරන්න බැරි ධර්මතාවයක් පිළිබඳව තමයි ආත්ම කියන වචනයෙන් කියවෙන්නේ. එතකොට අපිට මේ ධර්ම ආධාරණ කොට අපිට හම්බ වෙනවා එහෙම වෙනස් නොවන, නොබිඳෙන, ස්ථිරව පවතින, කිසිවක් නැත කියන අදහසට අපට එනවා. හටගන්න හැම දෙයක්ම, හටගන්න හැම තැනකම නිරුද්ධ වෙනවා. එතකොට ඇත්ත නැත යන අන්ත දෙක විදිහට කොතනද? අපි මේ ධර්මදී හඳුනා ගන්නවා හට ගන්න බව. ස්කන්ධයන්ගේ හට ගැනීමක් දකිනවා. හට ගැනීමක් දකින කෙනාට පුළුවන් ද නැහැ කියන්නේ? බෑ. හට ගැනීම, ඇතිවීම දකිනකොට එයා මිදෙනවා කොමකින්ද? නැත යන අන්තයෙන්. හටගත්තේ හටගත්තනම ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවනම් තියෙනවා කියන්න පුළුවන්. තියෙනවා කියන්න බෑ. එහෙනම් හට ගැනීම ඇති කල්හි, හට ගැනීම දකින කල නැත යන අන්තයෙන් මිදෙනවා, උච්ඡේදයෙන් මිදෙනවා. හටගත්තේ හටගත්තනම නිරුද්ධ වෙනවා දකිනකොට තියෙනවා ඉන්නවා කියන සාස්වතාන්තයෙන් මිදෙනවා. ඔන්නෝය සාස්වත උච්ඡේද දෘෂ්ටියකින් මිදුණු තැන තමයි මැදුම් පිළිවෙත, ලෝකෝත්තර දර්ශනය, සම්මා දිට්ඨිය අපි උපදවා ගත්තා කියලා කියන්නේ. ඒ හැර වෙන කිසිවක් නොවේ. ඒ ගැන විවිධ අදහස් ලෝකෙ තියෙන පුළුවන්. ඒවා පසෙකින් තියන්න මෙන්න මෙච්චරයි දහම තුල අපි තේරුම් ගත යුතු ස්ථාවර විය යුතු පදනම. එතකොට අපි පදනමයි අපි මේ අහන දහම තුල තහවුරු වෙන්නට ඕන. ඇති වෙන හැටි පේන්නත් ඕන. නැති වෙන හැටි හම්බ වෙන්න. ඇති වෙන හැටි දැක්කොත් සාස්වතේ නතර වෙනවා. නැති වෙන හැටි නොදැක්කොත්. එතකොට ඇති වෙන හැටි දන්නේ නැහැ නැති වෙන හැටි දැක්කොත්. ඇත කියන අන්තිමට යනවා. නැති වෙන බව විතරක් දැක්කොත් ඒ කිසිවක් නැහැ. මොකුත් නැහැ. උච්චේ දේ නතර වෙනවා. ඒ සම්පිය ත්‍රිමත් දකින්න ඕන නැතිවීමක් දකින්න. ඒක තමයි උදය වැය කියලා කියන්නේ. ස්කන්ධය ස්කන්ධයන්ගේ උදයත් වැයත්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහා ඒ තෘෂ්ණා දෘෂ්ටිමානයෙන් බැඳුණු තෘෂ්ණා දෘෂ්ටිමානයෙන් බැඳුණු අප මේ සසර ගමනේ මම මගේ මගේ ආත්මය කියන මේ ක්ලේශය නිසායි සසරේ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අපට තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානයෙන් බැඳුනේ කොතනද කියලා ඉස්සරලා පෙන්නලා දෙනවා. අපි රූපය මම මගේ මගේ ආත්මය කොටගෙන තියෙනවා. වේදනාව මම මගේ මගේ ආත්මය කොටගෙන සඤ්ඤාව සංස්කාරය විඥාණය මම මගේ මගේ ආත්මය කොට තියෙනවා. ඔය පහ තමයි තෘෂ්ණා දෘෂ්ටිමානේ අල්ලලා තියෙන්නේ. එයින් පදම කොට නිදින්න වෙන්නේ අපිට මානයවත් තෘෂ්ණාවවත් නෙමෙයි. ආත්ම දෘෂ්ටියමයි. සක්කාය දෘෂ්ටියමයි. ඉතින් ඔය ස්කන්ධ පහේ ඒ දෘෂ්ටිය සාස්වත උච්ඡේද වශයෙන් තියෙනවා විසි ආකාරයක. එක එක ස්කන්ධයක් සතර ආකාරයෙන් දෘෂ්ටිගත වෙලා තියෙනවා. රූපංගච්ඡතු සමනුපස්සති රූපවන්තං වාත්තානං නත්තනීවා රූපස්මින් රූපස්මින් වාත්තාන. ඒ විදිහටම අනිත් ස්කන්ධ ටිකත් සාස්වත උච්ඡේද වශයෙන් දෘෂ්ටිගත වෙනවා. රූපේ ආත්මයයි වේදනාවම ආත්මයයි සංඥාවම ආත්මයයි සංස්කාරේම ආත්මයයි විඥානේම ආත්මයයි කියලා ගන්න අය තමයි උච්ඡේද දෘෂ්ටි කියන්නේ. උච්ඡේද දෘෂ්ටි ඒ රූපේ විදිලා විසිරලා යනකොට ආත්මයත් ඒකමනේ. ආත්මයද ඉවරයි. එහාට යන කෙනෙක් මෙහාට යන කෙනෙක් නැහැ. එතනින්ම මරණයෙන් මත්තේ සමේ විලේ වෙනසේක. ඒ නිසා ණයට හරි දුතෙල් කාපල්ලා කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කිව්වේ ඒවල තමයි. ඒ මරණයෙන් අපතර යාමක් එමක් නැහැ, නිවනකුත් නැහැ, අපායකුත් නැහැ, සුපතියකුත් නැහැ. මේ ඉන්න ඩිංග තමයි ණය වල හරි කමන්නේ. පුළුවන් තරම් සැප විඳපල්ලා කියන ගැනීම තමයි කරන්නේ. ඉතින් අද කට්ටියට නම් හරි කැමතියි ඔය කියන්නේ. නමුත් ඒක භයානක උච්ඡේද දෘෂ්ටිය. ඒ අයගෙන් තමන්ටවත් අනුන්ටවත් හිතසප පිණිස පවතින යහපත් ක්‍රියාවක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ඉන්න උච්ච කාලය තුළ ඒ අය කොහොම හරි හොඳින් හරි නරකින් හරි දහමින් හෝ අදහමින් හෝ සැප විඳින්න උත්සාහ කරනවා, ඉන්ද්‍රිය පිනවන්න උත්සාහ කරනවා. එවන් සමාජයක් නැත කියලා ගත්ත අන්තය. එතකොට ඇත කියලා ගත්ත අන්තයට අර ගත්ත කාරණාවලින් 15ක්ම වැටෙනවා. රූපවන්තං වාත්තානං නත්තනීවා රූපං රූපස්මින් වාත්තානං නාදීවසේ. රූපේ ආත්මවා රූපයෙහි ආත්මය තියෙනවා, ආත්මයෙහි රූපය තියෙනවා කියන ගන්නාදර. ඉතින් අපි බොහෝ වෙලාවට පිටලා තියෙන්නේ උච්චේ දිනේ සාසතේ. රූපයෙහි ආත්මය ඇතිවෙන ආත්මය රූපවත් වගේ අදහස් වල වරින් වර මාරු වෙනවා. දැන් අපි ගත්තොත් ජීවත්ව සිටිද්දී අපි අම්මට අම්මා කියලා කියනවා. අම්මා කියනවා. ඒ අම්මමයි. හැබැයි ඔය අම්මා නිසල වෙච්ච වෙලාවේ ඒ නිසල දෙහිය පෙට්ටියක් මට තියෙන වෙලාවේ අපි එතනට ගිහිල්ලා මොකද කරන්නේ? අම්මගේ නිය. එතකොට දැන් මෙතෙක් කල් අම්මගේ වෙලාවටද? දැන් මේ රූපේ දිහා බලාගෙන මේ අම්මා කිව්වේ. දැන් මේක කාගේද? අම්මගේ. කොහොමද? අම්මා පරලොව ගිහිල්ලා. අනාත්මය එහාට ගිහිල්ලා. දැන් අම්මයි කරලා තියෙන්නේ කොහෙද? මේ රූපය ඇතුලේ. රූපස්මින් වා අත්තානන්ති. රූපය ඇතුලේ තමයි අම්මා ඉඳලා තියෙන්නේ. දැන් අම්මගේ කූඩුව තමයි මේ. අම්මගේ ඇඳුම තමයි මේ. එතකොට අපි අම්මා කියලා කියන්නේ කොහොමකටද? අන්න දෘෂ්ටි කියන එක හෙලි කරගන්න විදිහ තමයි. දැන් අපි කරන විවාහයෙන් අපේ හැසිරීමෙන් අපේ චර්යාවෙන් අම්මගේ මිනිහ, අම්මගේ පෙට්ටිය, අම්මගේ අදහනේ, අම්මගේ සෑය, අම්මගේ සොහන ඒ ඔක්කොම අම්මටයි තියෙනවා. අම්මටයි තියෙනවා. දැන් මෙතෙක් කල් අපිට දුන්නේ අම්මගේ ඉඩම, අම්මගේ බේ, අම්මගේ ඇඳුම, අම්මගේ ආභරණ කියලා. දැන් ඒව විතරක් නෙවෙයි අම්මගේ මේ කය අම්මගේ. එතකොට අම්මව අපි දැකලා නෑ ඇතුලේ ඉඳලා තියෙන්නේ. දැන් අපිට නොපෙනෙන දිහාවකට ගිහිල්ලා අම්මගේ ආත්මේ ගිහිල්ලා. තාම අම්මා නැති වෙලාද? අම්මා වෙලාද? මේ අම්මා ගිහිල්ලා. මෙතන තියෙන්නේ රූපෙ පෙට්ටි. අම්මගේට අයිති දෙයක් විතරක්. එතකොට ඔන්න ඔය වගේ අදහස් වලින් නියෝජනය වෙන්නේ අපි ඉන්න දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය. ඔය දෘෂ්ටිය නිසා තමයි අපි මේ සසරේ බැඳිලා රැඳිලා ඉන්නේ. දැන් අම්මා මලා කියලා හැදුවට මොකද? අම්මගේ දෙයක් තමයි මේ තියෙන්නේ. අම්මගේ අම්මා කෝකල ගොත් අම්මා පරලෝකිය. දැන් අම්මා මැරිලා නැහැ. අම්මා මැරිලා නැහැ. එතකොට අන්න ආත්ම සංකල්පය මතුවේ බුදෙන්නේ වෙනස් වෙන්නේ නැති ස්ථිර කියන අදහසක් කියලා. දැන් බලන්න අම්මා මැරිලා නැහැ. අම්මා ගිහලා තව තැනක ඉපදෙයි. එතකොට අම්මා ස්ථිරයි. අන්න ඒ ස්ථිරව දකින නොවෙනස්ව දකින සංකල්පේ තමයි ආත්ම සංකල්පය. එහෙම අම්මා කෙනෙක් දකිනකම තමයි වැරද්දක් නේද? එතකොට දැන් මේ ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. මේ ඉන්න කය නම් අම්මා, මේ කයම නම් අම්මා. එතන තියෙන්නේ මොකක්ද? හුච්චේද දෘෂ්ටි. එහෙනම් අම්මා මැරුණා, අම්මා ඉවරයි. මරණයෙන් මත්තේ ආත්මය රූපයයි දෙකම එකක්නේ. මරණයෙන් මත්තේ හාට මෙහාට යාවක් නැහැ. මරණයෙන් මත්තේ සිලේ සිලේ වෙනසක්. දැන් අපි එබඳු දෘෂ්ටියකනේ අපි ඉන්නවා. අම්මා එහාට ගිහිල්ලා, අම්මා ඇඳගෙන හිටියේ ඇඳුම මෙතන තියලා. එතකොට මෙන්න මේ නොවෙනස්ව ඉස්සරහට යන ඉදිරියට යන ආත්මය පිළිබඳව සංකල්පේ තමයි අපි බුදුදහමෙන් කතා කරන්නේ. එතකොට ඒ අදහස තේරුම් ගත්තේ නැති සමහර දේශකයන් වහන්සේලා දේශකයෝ මේ ආත්මය ගැන අදහස් ප්‍රකාශ කරනකොට ඒක වරදවා වෙන සමහර වෙලාවට ඔන්න ඔය ආමුදුරුවෝ हाँ उच्छेद दृष्टि आपको एक याद दिलाते बुद्धुल एक ने एक रमी अम्मा ने ताता ही ने किया किया ने बोलवा ये तो ये टाइम वाले थे और बड़े संवेदी ना मैं हाँ उधर वो किया ने पता नहीं किया ने कर तेरुंगा बुद्धों जाना वहाँ से वादा आले कुतन पर किया ने कर मुझे तेरुंगा दें अन्य एक ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගන්න තමයි සතිපට්ඨාන දේශනාව උන්වහන්සේ වදාරන්නේ. ඒ දේශනාව තුළ අපට රූපය ගැන විතරක් නෙමෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම ලිහා බලන්න තමයි මේ සතිපට්ඨානය උගන්වලා තියෙන්නේ. මේ ස්කන්ධ පහම ලිහලා බලන්න බෙදලා විමසලා බලන්න දැන් අපි මම මගේ මගේ ආත්මය වශයෙන් ගත්ත මේ ටික ඔය කියන පුද්ගල සංකල්පයෙන් ආත්ම සංකල්පයෙන් නොවෙනස් වෙන ස්ථිර වූ ආත්ම සංකල්පයෙන් ගත හැකිද නොහැකිද කියලා බලන්න තමයි බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨානය පෙන්නන්නේ. එතකොට ඒක විවිධ රූපේ නම් කර්මස්ථාන හතරකින් සොයා බලන්න අපට පෙන්නනවා ආත්මද නොවෙලස් වෙන දෙයක්ද ස්ථිර දෙයක්ද සත්‍ය වශයෙන් පවතින දෙයක්ද හොයා බලන්න විමසා බලන්න තමයි මේ සතිපට්ඨානයෙන් අපට උගන්නන්නේ. එතකොට කායානුපස්සනාව යටතේ අපි රූපය පිළිබඳව සම්පූර්ණයෙන් වෙනවා ඇත්තක් තේරෙන සත්‍යයට පුද්ගලයට කෙනෙක්ට දෙයක් ආත්මයක් අනාත්මද මොනවාද සොයා බලන භාවනාව කායානුපස්සන වේදනාව සත්‍යද පුද්ගලද ආත්මද කෙනෙක්ද නිත්‍යද ස්ථිරද සොයා බලන භාවනාව වේදනානුපස්සන විඥානය පිළිබඳව සත්‍යයට පුද්ගලයට කෙනෙක්ට දෙයක් ආත්මයක් ස්ථිරද නිත්‍යද සයබලන පරේෂණය චිත්තාන පස්සන සංඥා සංඛාර ස්කන්ධ දෙක පිළිබඳව සත්වද පුද්ගල ආත්මද නිත්‍යද ස්ථිරද නොවෙනස්ද ජය සයබලන භාවනාව ධම්මාන පස්සන සතර සතිපට්ඨානයේ මොනවද අපට උන්වහන්සේ ඉස්සෙල්ලා පෙන්නලා තියෙන්නේ මෙන්න මේ ඔබමම සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් ආත්මයක් ස්ථිර වූ නොවෙනස්ව පවතින්නක් හැටියට දකින මේ ස්කන්ධ ටික බෙදා බලන්න විමසා බලන්න ලිහා බලන්න අපටම ලිහලා බලන්න පෙන්නනවා බලන්න බලලා තේරුම් ගන්න මොකක්ද කියන ඔය කියන විදිහේ මම කියලා මානයක් උපදවා ගන්න තැනක්ද මේ මගේ කියලා තෘෂ්ණාවෙන් ගන්න තැනක්ද මේ මගේ ආත්මය කියලා ස්ථාවර වෙනස් නොවන යමක් මෙහි ඇද්ද සොයා බලන්නයි මේ කියන්නේ. මේ ටික හොයනකොට මේ ටික බලනකොට ඔබට මට ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්න වෙනවා මේ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානයෙන් ගත නොහැකි තැනක් බව. මේක ඒ ආකාරයෙන් අරගෙන නැත්තම් ඇත්තේම අවිද්‍යාව නැමැති මහා මෝඩකම අන්ධකාරය තෘෂ්ණාව නැමැති මහා සංයෝජනය නිසා බව අපට හෙළිවෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මේ ටික ආත්ම කොටගෙන මගේ කරගෙන මම කරගෙන විඳින දුක හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ ස්කන්ධයන්ගේ ඇත්ත ඇතිසැටියෙන් දැකලා අවිද්‍යා තෘෂ්ණාවට පිහිටක් නැති වෙන තැනට ඒ ඇත්ත දැකලා ඒ අවිද්‍යා තෘෂ්ණා දෙකින් නිදහස් වුණාම යමක්ද මම මගේ මගේ ආත්මය වශයෙන් ගෙන හිටී ඒ අතහැරෙන්නේ. ඒ අතහැරෙනවා කියලා කියන්නේ මෙතෙක් කාලයක් ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දෝමනස්යෙන් යන්තාවක් දුක් විඳනම් ඒ සියලු දුකින් නිදහස් වෙනවා. සීති භූතෝස් නිබ්බුත. නෙවුනේ සිසිල්ුනේ කියලා කියනකොට. පරිමංචති දුක්ඛස්මාති වදාමි සියලු දුකින් නිදුනේ කියලා කියනවා. අන්න ඒ වගේ තැනකට අපේ අවබෝධය රැගෙන යන ධම්මග මේ ලෞතර ධම්ම. දැන් අපි බලමු රූපය පිළිබඳව පරිසිර ලැබීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ තව න්‍යායක් පිළිබඳව කර්මස්ථානයක් පිළිබඳව සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ධාතු මනසිකාරය අත්ථේමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ති මෙල මේ කයේ පඨවි ධාතු ඇත ආපෝ ධාතු ඇත තේජෝ ධාතු ඇත වායෝ ධාතු ඇත. දැන් අපි සතර මහා ධාතු ඉගෙන ගන්න හැදී පොතෙන්නේ ලියාගෙන කරුණු රැස් කරගෙන පාරමාලාවල් හදාරමින් අපි ධර්මය හරහා අපි ධාතු ඉගෙන ගන්න මහන්සි වුණා. දැන් ඔන්න අපි බලමු මේ ඉගෙන ගත්ත දේවල් උදව් කරගෙන අපි ඇත්තටම නම් ධාතු ඉගෙන ගන්න ඕන කොහොමද කියලා. පොතෙන්ද අපේ ප්‍රත්‍යක්ෂයෙන්ද අවබෝධයෙන්ද ඒ ධාතුව පිළිබඳව සැබෑම අවබෝධය ලැබෙනවා නම් ලැබෙන්නේ කොහොමද කියලා. දැන් ඔන්න ඒ සඳහා අපට අපි පිළිබඳව විමසා බලන්න වෙනවා. ඔන්න දැන් අපි ටික භාවනාවට සුදුසු ආකාරයෙන් ඉරියව්ව ඇති කරගෙන මම මේ කියන විදිහට තමන්ගේ කය ගැන සංවේදී වෙනවා. තම තමන්ගේ දක්ෂතාවය මත ලොකු දහමක් දැන් මේ වෙලාවේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. තම තමන්ගේ නුවණ මතයි ඒක. තම තමන්ගේ අවබෝධය තම තමන්ගේ සිහිය නුවණ වීර්ය මත ඒ දැනුමේ අඩුවෙලිකම් තියෙනවා. කොහොමාරි ඒක උපරිමයෙන් ඒ අවබෝධය ලැබෙන ආකාරයෙන් බලන්න එක අමාරු නෑ. දැන් ඇස් දෙක පියාගෙන තමන්ගේ ශරීරය දිහාවට අවධානය යොමු කරන්න. දැන් බාහිරේ කිසිවක් අරමුණු කරගන්න එපා. තමාය කියන මම මගේ කියලා යම් අදහසක් ඇත්නම් ඒ අදහස තුළ අපි මනස නතර කරගනිමු. දැන් හොඳින් බලන්න තමාගේ කියන කයට අවධානය යොමු කළාම කොතනක හෝ දැනෙනවද තදගතිය? කොතනක හෝ තදගතියක් දැනෙනවා නම් ඒ දැන හඳුන ගන්න. යම් තැනක උණුසුම් ගතියක් සිසිල් ගතියක් දැනෙනවා නම් එබඳු තැන හඳුන ගන්න. ඊළඟට තෙත් ගතියක් යම් තැනකින් දැනෙනවා නම් ඒ තැනත් පොඩ්ඩක් සලකුණු කරගන්න. වාතයේ හැපෙන ගැටුම් ජනක් වේ නම් ඒ පිළිබඳව සලකුණක් හදා ගන්න අපි ඉගෙන දැන් කොහෙද. එහෙම නැත්තම් ඔබට වේදනාකාරී බවක් දැනෙනවා ඒකත් අපට උදව් කරගන්න පුළුවන් මේ වෙලාවේ. කය හඳුනා ගන්න, කය රූපය පිළිසිඳ දැක ගන්න. දැන් හොඳයි අපි බලමු තදගතියක් කියනකොට මොකද? තදගතිය කියන ස්වභාවයේ නියෝජනය කරන්නේ පඨවි ධාතුව. පඨවි ධාතුව නියෝජනය කරන්නේ තද ස්වභාවය. යම් තදගතියක් තද ස්වභාවයක් ඇත්නම් ඒ තද ස්වභාවය තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. ඔන්න පඨවි ධාතුවේ ලක්ෂණය හඳුනගන්න තද ස්වභාවය. ඒ ධාතුවට වර්ණයක් නැහැ. හැඩයක් නැහැ. සලකුණක් නැහැ. ඔන්න ධාතුවේ ස්වභාවයේ දෙවැනි ලක්ෂණය මොකක්ද? වර්ණයක් නැහැ. හැඩයක් නැහැ. සලකුණක් නැහැ. කොටින්ම කියනවා නම් ධාතුව චිත්‍රයට නගන්න බෑ. ධාතුව චිත්‍රයකට නගන්න බෑ. ඒක ස්වභාවයක්. අපි දැන් බලමු ස්වභාවයක් කියන්නේ මොකක්ද කියලා. තමන්ම හඳුනගන්න බලන්න. දැන් තදගතිය දැනෙන තැනට අපි ටිකක් අවධානය යොමු කරමු. දැන් තදගතියකුත් දැනෙනවා. හැබැයි තදගතිය තියෙන තැන සටහනකුත් පේනව නේද? තදගතිය තියෙන්නේ මෙන්න මෙතනයි කියන චිත්‍රයට නගන්න පුළුවන් වර්ණයක් සටහනකුත් පේනව නේද දැන්? ඔන්න ඕක තමයි වැරද්ද. දැන් හොඳට බලන්න. පඨවිනම් තද ස්වභාවය. තද ස්වභාවයේට වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, සටහනක් නැහැ. චිත්‍රයට නගන්න බැහැ. දැන් ඔබේ අත්දැකීම බලන්න. තදගතියක්ද දැනෙනවා. හැබැයි තදගතිය තියෙන්නේ මෙතනයි කියලා යම් තැනක් යම් හැඩ සලකුණක් හිතට දැනෙන පේන බවකුත් තියෙනවා. දැන් ඔන්න ඔතන තියෙනවා ධර්මතා දෙකක්. ධම්මායතනය පරියාපන්න වූ රූප සටහනකුත් අපට පේනවා. ඒ පේන දේ ධාතුව නෙමෙයි. තදගතිය මෙතනයි තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් යම් හැඩසලකුණක් පේනවා නම් ඒක ධාතුව නෙමෙයි. ඒක ධාතුව නෙමෙයි. ඒක සිතින් හදලා දෙන දේ. ඒක ඒ චිත්‍රය ඒ සටහන ධාතුවට අයිති නෙමෙයි. ධාතුව නෙමෙයි. දැන් ඔබ බලන්න පුළුවන් නම් ඒ හිතින් හදලා දෙන සිතින් මවලා දෙන ඒ චිත්‍රයේ ඒ සටහන අතහැරලා ධාතුව හඳුනගන්න. ඒ චිත්‍රය ධාතුව කියලා කියන්නේ රූපය. ඒ හිත හිතේ මැවෙනදී රූපේ නෙවෙයි වනාම ධර්ම. චිත්තජයසික ධර්ම. දැන් චිත්තජයසික ධර්ම නාම ධර්ම ටික ඉවත් කරන්නේ නැතනේ. ඒ ටික ඉවත් කරලා ඒ ටික බාර නොගෙන බැලුවොත් ධාතුව කියන්නේ මොකක්ද කියලා දැන් තද ගතිය තුනසුම් ගතිය තියෙන තැන බලන්න. එතන තුනසුම තියෙන්නේ මෙන්න මෙතනයි. තැනක් පේනවා. සටහනක් හැඩයක් පේනවා. ඒ පේන්නේ රූපේ නෙමෙයි. දැන් හැවහලනේ තියෙන්නේ. පේන විදියකුත් නැහැ. පෙමුණා වුණා. ඒ පේන්නේ හිතට. සිතට පේන්නේ රූප නෙමෙයි. සිතට පේන්නේ රූප නෙමෙයි. ධාතුව පේන්නේ නෙමෙයි. විශේෂයෙන් ධාතුව පේන්නේ නෙමෙයි. තේජෝ ධාතුව පේන්නේ නෙමෙයි. හිතට පේන්නේ නෙමෙයි. එහෙනම් දැන් ඔය පේන්නේදී අයින් කරන්න. ඒක තේජෝ ධාතුව නෙමෙයි. ඒ පේන ස්වභාවයෙන් වෙන් කරලා ධාතුව හඳුනා ගන්න බලන්න. ඔන්න ඔබට තේජෝ ධාතුව පිළිබඳව යම් අත්දැකීමක් ලබන්න පුළුවන් නම් ඔය රූප සටහන වෙන් කරලා. ඒක රූපයට අයිති නෙමෙයි ධාතුවට අයිති නෙමෙයි. ඒක සිතින් හදලා දෙන්න. විඤ්ඤාපත. විඤ්ඤාප්ති. එකක ඉදර ගන්න ඕන. ධාතු ස්වභාවය, චිත්‍රයක් සටහනක් කියලා. එක්කතියක් දැනෙන තැනක් වේනම්, වාතයේ හැපෙන තැනක් වේනම් බලන්න. ඒකට වර්ණ සටහන් හෙඩතරනේ. එහෙම යමක් දැන් පේනවා නම් මෙන්න මෙතනයි මේ බඳු හැඩයක් ඒදි තියෙන කියලා පේනවා නම් යමක් ඒ ධාතුව නෙමෙයි. ඒ ධාතුව නෙමෙයි. ඒ තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතුව නෙමෙයි. ඒ පේන ස්වභාවය ධාතුව නෙමෙයි. ධාතුවෙන් අයින් කරා. ඒ පේන ස්වභාවය ඔය ධාතුවට ගලපන්නේ නැතුව ඒ පේන ස්වභාවයෙන් වෙන්ව ධාතු හඳුන ගන්න පුළුවන් වුණොත් ඔබට ලැබෙන්නේ විස්මිත දර්ශනයක්. මම මෙච්චර කාලයක් කොච්චර මුලාවකට පත් වෙලා ඉඳලා ඔබට කය කියලා රූපය කියලා ඔය හිතාගෙන මවාගෙන ඉන්න බබයක් පමණ චිත්‍රය එහෙම් පිටින් හිසුවක් වෙනවා. ඒක සිතින්ම මවල දුන් මායාවක් වෙනවා. ඔබට කය කියලා සැපවින්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ඔන්නෝය ධාතු ස්වභාවයන් හතරම විතර. පුළුවන් නම් බුදුහාමුදුරුවන්ට අභියෝගයක් කරන්න නෑ. එහෙම නෙමෙයි වැඩි දෙයක් තියෙනවා කියලා. කවදාවත් මෙහෙම වෙන්නේ නෑ. දැන් ඔබට හොඳට කය දිහා හොඳට සංවේදී වෙන්න හොඳට බලන්න. හිත මවල දෙන චිත්‍ර අයින් කර කර ඒව ධාතුව නෙමේ, ඒව පටවි ධාතුව නෙමේ, ආපෝ ධාතුව නෙමේ, තේජෝ ධාතුව නෙමේ, වායෝ ධාතුව නෙමේ. ධාතුව කියලා කියන්නේ ස්වභාවය. ඒ මවල දෙන චිත්‍රයෙන් තොරව ඔබට තදගතිය හඳුනා ගන්න පුළුවන් නම්, තේජෝ වායෝ ආපෝ ධාතුව පිළිබඳව හඳුනා ගන්න පුළුවන් නම්, ඔබට ඔබේ කය පිළිබඳව චිත්‍රයක් අඳින්න බෑ. ඔබට ඔබේ කය පිළිබඳව චිත්‍රයක් අඳින්න බෑ. දැන් ඔබට ඔබේ කය පිළිබඳව චිත්‍රයක් අඳිනවා නම් රූපය කියලා හිතාගෙන ඔබ අඳින්නේ ඔය හිතෙන් හදලා දෙන දේ. දැන් සිතේ මායාව, මනසේ මායාව හොඳට හඳුනා ගන්න. පවතින දේ මොකක්ද? සිතින් මවලා දෙන මායාව මොකක්ද? ඒ මායාවෙන් මිදුනොත් මේ රූපය මම මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න මොනවද ඉතුරු වෙන්නේ? අර දැනීම් ස්වභාවට එක. තදගතිය දැනේ. ඒක දැනෙන ඔය කැත්තා. තේජෝ ගතිය දැනේ. ඒ කැත්තා. තෙත් ස්වභාවයක් දැනේ. ඒ කැත්තා. සුළඟ හැපෙන වැදෙන තැනක් හෝ දැනේ. සුළඟ හඳුනා ගන්න අමාරුයි. ආපෝ ධාතුවත් හඳුනා ගන්න අමාරුයි. ඒ තැන් වලත් වැඩිපුර අපට පට්ඨවි තේජෝ ධාතුවමයි ප්‍රකට වෙන්නේ. දැන් ඇත්තටම හොඳට බලන්න ඔබ බුදුහාමුදුරුවෝ කියනවා නෙමෙයි මේ හාමුදුරුවෝ කියනින් දා නෙමෙයි ඔබටම ප්‍රත්‍යක්ෂයෙන් බලන්න දැන් තදගතිය මෙතනයි තියෙන්නේ කියලා දැනෙනකොටම විඥානයේ නැමැති මායාකරු විඳින්න පුළුවන් විදියට මගේ කියලා මගේ ආත්මය කියලා අල්ල ගන්න පුළුවන් විදියට නිර්මාණයක් කරලා දෙනවා සලකුණක් හදලා දෙනවා අර සලකුණක් නැති ධාතුවට දැන් බලන්න එක තැනකට අවධානය යොමු කරලා ධාතුව නම් ස්වභාවයක් ඒ ධාතුව මම මගේ කියලා ගත්තනම් අරගෙන තියෙන්නේ අතරමැදියෙක් නිසා කවුද ඒ අතරමැදියා ඔබට දැන් ඔබට හමු වෙනවා ඔබට දැන් හමු වෙනවා ලස්සනට උපමට්ටම් කරලා හෙඩ වෙඩ දාලා තදගතිය තියෙන්නේ මෙන්න මෙතනමයි දැන් අල්ලන්න තැනක් හදලා දීලා තියෙනවා අල්ලන්න තැන අත ගන්න තැනක් හදලා දීලා තියෙනවා දැන් බලන්න ඔබ අල්ලන තැන අත ගන්න තැන මෙතනයි රිදෙන්නේ කියලා ඇහිල්ල දික් කරන තැන ධාතුවද කයද මේ ඔබ කය වටේට උළුගුවක් දාගෙන සිතින් හදලා දුන්නු මායාකාරී ඇඳුමක් දාගෙන ඒ මායාවටයි අපි රැවටිලා තියෙන්නේ රැවටෙන්නේ ඒක බුදුහාමුදුරුවෝ කියපු නිසා මේ බණ කියන හාමුදුරුවෝ කියපු නිසා නෙමෙයි ඒක ඒකාන්ත සත්‍යයක් පරම සත්‍යයක් ඒ සත්‍යය ඔබට දැන් දැනෙන්න ඕන ඒ අත්දැකීම හොඳට බලන්න හොඳට දකින්න ඔන්න ඔය හිත මවලා දෙන චිත්‍රය වලින් ඉවත් වුණොත් ඔබ ඒ සංඥාවන්ගේ ඒ විඥානයේ නැමැති මායාකරු හදලා දෙන ඒ හැඩසටහන් සලකුණු වලින් නිදහස් වූ මනසකින් ධාතුව හඳුන ගන්න පුළුවන් වුණොත් අන්න එදාට කියනවා අත්ති ධාතුව පනස්ස සත්‍යපංචුපට්ඨිතා හෝති ධාතුව පමණක්ම ඇත්තේය යන සිහිය එළඹ සිටියේ ධාතුව දැන් ධාතුව විතරක් නෙමෙයි ධාතුවට වඩා ප්‍රකටයි සිතින් හදලා දෙන මායාව දැන් බලන්න අපි දුක් විඳින්නේ ධාතුව නිසාද ධාතුව ඇති තැන සිතින් මවා දෙන තැන නිසා කියලා දැන් ධාතුවට නම් හැඩතල නැහැ ඒවට නම් ගම් නැහැ හැබැයි ධාතුව ඇති තැන සිතින් හදලා දෙන සංඥාවත් එක්ක නවකුත් සී වෙනවා ඒ කොන්ද ඒ දනහිස ඒ පිටිපතුල ඒ අටිපතුල ඒ පපුව උරහිස වැලමිට බෙල්ල හිස නම් එකතු වෙනවා දැන් නම් එකතු කරන්නේ ධාතුවටද ධාතුවද කොන්ද ධාතුවද බෙල්ල ධාතුවද ඉලට ධාතුවද ධනෙච්ච නෑ ධාතුව ඇති තැන මේ මායාවකට මුලා වෙන ආකාරය ඒ සඳහා නම්ද ප්‍රබන්ධ වෙන හැටි බලන්න දැන් ඒ තදගතිය ඒ වේදනාව කොහේද? ධාතුවේ ස්වභාවය නෙමෙයි දැන් හම්බ වෙන්නේ. දනහිසේ වේදනාව, කොන්දේ වේදනාව, කොන්දේ තදගතිය, ඔළුවේ තදගතිය, බෙල්ලේ තදගතිය, පපුවේ තදගතිය, ධාතුවේ තද ස්වභාවය නෙමෙයි අහු වෙන්නේ. එතකොට අන්න අපි අර සිතින් මවාලු ප්‍රතිබිම්බයට, ඡායාවට, මායාවට රැවටුණා විතරක් නෙවෙයි, ඒක තැන් තැන් වලට එක එක නම් පැනෙවුවා. එක එක තැන් වලට නම් පැනෙවුවා. දැන් බලන්න ඉසමුදුනේ ඉඳලා පාදාන්තය දක්වා ඔබ සිටින් ඒ පේන දර්ශනයම වාගෙන ගියොත් ඉසමුදුනේ ඉඳ පහළට එනකම් හිතට පෙනේ. දැන් හිතට පේන ස්වභාවය එකක්මයි. හැබැයි දැන් මේකට නම් ගොඩක් හම්බ වෙනවා. මේ ටික හිස, මේ ටික නරල, මේ ටික ඇස්තේ, මේක නාසය, මේක දෙක, මේ දෙතුල, මේ නිකට, මේ කම්මුල, මේ කෙස්, මේ බෙල්ල, මේ පපුව, මේ දෙවුර, මේ දැ, මේ වැලමිටි පිටිපතුල, මේ බඩ, මේ කොන්ද, මේ තුනටිය, මේ කඩව, දනහිස, කෙන්ද, පිටිපතුල්, යටිපතුල්, ඇඟිලි, නිය, දැන් නම් කීයක් හම්බ වෙනවද? ඔය ඔක්කොම නම් පනවල තියෙන්නේ පොතෙන්ටද ධාතුටද? මේ ඔය අපි හිතෙන් හදාගත්ත මායාවට. දැන් අපි කොන්දේ වේදනාවක්, දනහිසේ වේදනාවක් විඳිනවා නම්, බඩේ පපුවේ වේදනාවක් විඳිනවා නම් විඳින්නේ ඇති දෙයක්ද නැති දෙයක් ඇති බවට හදාගෙනද? දැන් ඔබට පුළුවන්කම තියෙනවා ඔය ඉරියව්වේම දුකෙන් මිදලා ඉන්න. දුකෙන් මිදෙන නුවණකුත් අවදි කර ගන්න පුළුවන්. අත්ති ධාතුවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්ථාය පතිස්සතිමත්ථාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං විකරේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති. දැන් ඔන්නය චිත්‍ර ටික මකලා ඒක බාර ගන්න යතුව ධාතුව කියන සීමාවට සිහිය පවත්ව ගන්න පුළුවන් වුණොත් එතනින් එහාට පුළුවන්කම තියෙනවා තවදුරටත් සිහිනුවන මඟඵල උදෙසා වඩා. එතකොට ඔබට හම්බ වෙන රූපය කියන සැබෑව, රූපය කියලා කියන්නේ චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය. දැන් සතර මහා ධාතුව කියන්නේ නම් මේ බඳු ස්වභාවය. ඒ බඳු තැන මෙවැනි රූප සිතින් හදලා දෙන දේ මෙය. ඒ ධාතුව නොවේ. මේ ටික වෙන් කරගත්තාම අපේ මනස ධාතු විහි පිහිටනවා. ධාතු විහි පිහිටනවා. එතකොට එතන ඇලෙන්න තැනක් නෑ. ගැටෙන්න තැනකුත් නෑ. මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා ගන්න තැනකුත් නෑ. එතකොට මට නුවණක් හම්බ වෙනවා මේ ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක නිසා. මේ සිතින්ම හදලා මවලා දෙන ඡායාව එහි රැවටිලා මේ තියෙන්නේ එතන නේද කියලා මේ කයට වැසගත්තා නේද? මේ ධාතු ආත්ම කොට ගන්න නේද මගේ කොට ගන්න නේද අපි කිව්වේ පේන ඇහෙන දැන සිතින් හදාගන්න නිර්මාණයක් ගැන දකින්නවා ඇහෙනවා කියන සීමාව දැන් දැනෙනවා තදගතියක් දැනෙනවා දැනීම දැනීමක් පිටහරකුත් නැහැ හැබැයි දැනීම පිළිබඳව යමක් හිතන්න නම් දැනීම පිළිබඳව මේ ස්වභාවයට වඩා යහට යන්න නම් ඔය හිතින් හදලා දෙන දේ හරහාමයි යන්න වෙන්නේ ඒක පිහිට කරගෙනමයි ඒ මතම යන්න වෙන්නේ එතකොට අපි ඒක ධාතුවට අයිති නැති බව ධාතුවේ වර්ණ සටහන් හැඩතල නැති බව හොඳින් නුවණින් අවබෝධ කරගන්න. ඒක බැහැර කළොත්, ඒක ප්‍රතික්ෂේප කළොත්, ඒ මුලාවේ නොරැවටුනොත් කොහොමද අපට ඉතුරු වෙන්නේ? එහෙනම් මෙතෙක් කාලයක් මම මේ කය නිසා යම් දුකක් වින්දනා. මේක මම මගේ කියලා අරගත්තනම් මගේ කියලා යම් සංඥාවකින් සසරට එකතු වුණා නම් මෙලෙවින් පරලෙවින් විඳින හැම දුකක්ම විඳලා තියෙන්නේ ධාතුවෙන් නෙමෙයි. ධාතුව ඇති තැන මෙවිච්ච දෙයත් එක්ක. මම ඒ ටිකෙන් විඳුණා නම් මේ සියලු දුකෙන් නිදහස් වෙනවා නේද? රූපෙන්ද විඳිනවා නේද? මේ කාම ලෝකයෙන් මිදෙනව නේද කියන නුවණක් දක්වා අපේ අවබෝධය රැගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් ටික වෙලාවක් තවදුරට කයේ ඇති තදගති යම් තැනකද එතනට තව ආධාරකයක් පූර්ණ වෙනවා සති නිමිත්ත. දැන් අපි වේදනාව කැක්කුම තදගතිය තියෙන මෙතනයි මෙතනයි කියලා අරගෙන ගියොත් ඒ තැනට අපි සලකුණ මකන්න හැදුවට බෑ ඒ සලකුණ මකන්න. ඇයි? මම පිළි අරගෙන තියෙනවා මෙන්න මෙතනයි මේ තදගතිය තියෙන්නේ. එතකොට මම ඇඳගත්ත හදාගත්ත ආත්ම වූ චිත්‍රය වෙනස් නොවන චිත්‍රය එක ස්ථාවර වෙනවා. එතකොට මම මේ කුසුව ඇතුලේ තමයි බලන්නේ එතකොට. ඒ නිසා අපි දැනෙනවා කියන තැනට යන්න එපා. දැනෙනවා කියන තැනට යනවා කියන අදහසේ තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක තියෙන්නේ මෙන්න මෙතනයි කියලා. අපි දනහිස කියලා, කොන්ද කියලා, සලකුණු කරගෙන රැවටිච්ච තැන හොයාගෙන යන බව. එනිසා සති නිමිත්ත කියලා අපි කතා කරන නාසිකාග්‍රේ මුඛ නිමිත්ත ඉසව්වේ එතන සිත රදවගෙන දැනීම් ස්වභාවය එතන ඉඳන් බලන්න. එහෙට මෙහෙට යන්නේ නැතුව එතන ඉඳගෙන යන්න කීම බලන්න. එතකොට මේ කය පිළිබඳව තියෙන චිත්‍රය අතහැරේ. හැබැයි අපි ධාතු වශයෙන් බලන්නේ තැනින් තැනට ගිහිල්ලා නම් ඒ කියන්නේ අපි මේක ඇතුලේ තාම සැරිසරනවා. මේක අතහැරෙන්නේ. ඒ නිසා ඒ චිත්‍රය ඒ අපි හදාගත්ත රාමුව අපි අතහැරන විදිහට සිතනාසිකාග්‍රය වෙනි තැනක දෙතුල හෝ වෙනි තැනක තියාගෙන දැන් තදගතිය පිළිබඳව බලන්න. දැන් දෙතොල ආසන්නය අපි තිබ්බෝ දෙතොල එකට ගැටෙන තැන තදගතියක් දැනේ. පටන් ස්වභාවය දැනේ. හැබැයි ඒ ස්වභාවය ඇත්ත දකින්න දෙන්නේ මේ විඥානයේ නැමති මායාකරු මායයා තදගතිය තියෙන මෙතනයි කියලා දෙතොල ඒ නමින් සම්මත කරන චිත්‍රය හදලා දෙනවා. දැන් ඔය චිත්‍රයේ දිහා බලාගෙන පටවි පටවි කිව්වට වැඩි වැරදි. ඔය චිත්‍රයේ ධාතුවට අයිති නේ, තද ගතියට අයිති නේ. චිත්‍රය අයින් කරගෙන ඒක කාරණ නොවන ධාතුව හඳුන ගන්න බලන්න. හැමතිස්සම මෙවැන චිත්‍රය අතහරින්න. ඒ අතහැරෙන විදිහට ධාතුව හඳුන ගන්න. ඔබට මේ කය මේ ධාතුව මේ වද දෙන පීඩා ඇති කරන්නට හේතු මේ ධාතුවම ඔබට නිවෙන්න සැනසෙන්නට කර්මස්ථානයක් වෙලා තියෙයිද? ඒ නිසා දැන් අපි ටික වෙලාවක් නිහඬව තම් පුංචි වෙලාවයි අපිට තියෙන්නේ. ඒ වෙලාව ඒ අත්දැකීම තවදුරටත් තහවුරු කරගන්නට උත්සාහ කරනවා.